අපි දැන් SBS සිංහල වැඩසටහනෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුද්දේ මාස 12ම ඔස්ට්‍රේලියාව තුළ වැදගත් විදිහට කතා බහ වෙන මාතෘකාවක් පිළිබඳව. ඔබ දැන් බලයි මොකද්ද මේ කියලා. ඔව්. චයිල්ඩ් කෙයා. එහෙම නැත්නම් ළමා සුරකම් පිළිබඳව තමයි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ළමා සුරකම් මධ්‍යස්ථානයක් තමන්ගේ දරුවා සඳහා තෝරා ගැනීමේදී සහ තමන්ගේ දරුවා ඇතුල් කිරීමෙන් පස්සේ දෙමාපිය පාර්ශවයේ වගකීම සහ සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව තමයි අද දවසේ SBS සිංහල වැඩසටහනෙන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේදී. ඒ සඳහා කතාබහ කරන්නට අපි ගෞරවයෙන් සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී මෙල්බන් නුවර ළමා සුරකම් කළමනාකරණයක් සහ සම්බන්ධීකාරකවරියක් විදිහට කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මියව අයිබෝන් සුබෝදසනක් මෙනාෂා. හොඳයි මෙනාෂා, අපි සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට දැන් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වෙනවා විවිධාකාරයේ ළමා සුරකම් සේවා වර්ග. මේ සේවා වර්ග මොනවද සහ මේවා පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරමින් අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු.
ඔව් මාදිර, ප්‍රධාන වශයෙන් ඔස්ට්‍රේලියාව තුළ පවතින ළමා සුරකම් මධ්‍යස්ථාන ක්‍රම තුනක් තියෙනවා. ඒ අවුරුදු පහට අපි ළමයින්ට ප්‍රධානම දේ තමයි ලොං ඩේ කියා කියන එක. ඒ කියන්නේ උදේ සිට හවස් කාලය දක්වා දරුවන්ට රැකවරණය දෙන. ඒකෙදි ළමයින්ගේ වයස අදාළ පන්ති කාමර තියෙනවා. බොහෝ තැන්වල අපි 6 ඉඳන් 9 ඇතුළත් කරගන්නවා අවුරුදු 6 දක්වා. ඒ තමයි ප්‍රධානම එක. දෙවනුව ෆැමිලි ඩේ කියා කියන එක. අපි ෆැමිලි ඩේ කියා කියන එකේදී මේකේ තනි පුද්ගලෙක් සති 6 සිට අවුරුදු 7 දක්වා වයස් කාණ්ඩවල ළමුන් බලා ගන්නවා එක පුද්ගලෙක්. උපරිමයෙන් දරුවන් 7 දෙනෙක් මේක රැදි බලා ගන්න පුළුවන් මේ තනි පුද්ගලයාට. ලොංගේ ඩේ කියා එකට වඩා මේක වෙනස් වෙන්නේ දෙමෝපියන් තමන්ට අවශ්‍ය පැය ගාන පමණක් මුදල් ගෙවල ගැටවරණය ලබා ගන්න පුළුවන් මේ මේ තැනදී. අර ලොං ඩේ කියන්නේදී ඒ අවස්ථාව නැහැ. දෙමාපියන් ඩේකෙදී මුල් දවසටම තමන් පැයක් ගැටවරණය ලබා ගත්තත් දවසේ ගෙවිය යුතු මුදල ගෙවන්න සිද්ධ වෙනවා. අවසානයෙන් කිල්ල ගාඩන් කියන එක. මේක අදාළ වෙන්නේ මදුර අවුරුදු 3-5 අතර දරුවන් සිටින දෙමාපියන්ට. අවුරුදු 3-4 දක්වා කාලයේදී දෙමෝපියන්ට තමන් කැමති ආකාරයේ ළමා සුරකම් මධ්‍යස්ථානයක් තෝරගන්න පුළුවන්. නමුත් අවුරුදු 4-5 අතර දරුවන් සිටින දෙමෝපියෝ ඔස්ට්‍රේලියාවේ නීති අනුව අනිවාර්යෙන් දරුවාව කින්ඩර්ගාඩන් කියන ළමා සුරකම් මධ්‍යස්ථානයට ඇතුළත් කිරීම අනිවාර්යයි. තමන් සතියට පය 15ක් මේ වැඩසටහනට දරුවා සහභාගි වී යුතුමයි. ඒකට සහභාගි වෙන්නේ නැතුව දරුවට මෙහෙ පෙර පාසලට, කියන්නේ ඔස්ට්‍රේලියාවේ පෙර පාසලට අවුරුදු 5න් පස්සේ ඇතුළත් වෙන්න තහනම් මේකෙන් දෙන සහතිකය නැතුව. ඉතින් මේ අවුරුදු 5ට පස්සේ, අවුරුදු 5න් පස්සේ දරුවන්ට පාසලෙන් ගියක් කළ තියෙනවා. පාසලට පෙර සහ පාසලෙන් පසු රැකවරණය ලබා දෙන මධ්‍යස්ථාන. ඒක පාසලෙන් කරන්නේ. ඒක ප්‍රයිවට් තැන්වලින්වත් එහෙම නැත්නම් ගවර්න්මන්ට් තැනකින්වත් සිද්ධ වෙන්නේ නැහැ.
ඔව් මෙනෂා, අපි ඊළඟට පොඩ්ඩක් අවධානය යොමු කරමු. දැන් මේ දෙමාපියන් තමන්ගේ දරුවව ළමා සුරකම් මධ්‍යස්ථානයකට යොමු කිරීමට යාමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා?
ඔව් කරුණු බොහෝමයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි මේක දරුවටයි ඔබටයි ගැළපෙනවාද කියන එක. ඉතින් මම දකින දෙයක් තමයි හුඟක් වෙලාවට ළමා සුරකම් මධ්‍යස්ථානයක් තෝරගන්නකොට හුඟක් දෙමෝපිය කරන දෙයක් තමයි දුරකථන ඇමතුමක් දීලා තමුන්ගේ අවට තියෙන මධ්‍යස්ථානයකින් අහලා බලනවා දරුවා ඇතුළත් කිරීමට පාටුකම තියෙනවාද, එහෙමනම් මම එන්නද බලන්න කියන එක. ඉතින් පුද්ගලිකව මම විශ්වාස කරනවා එහෙම කිසිම තමුන්ට අවශ්‍ය නම් මේ මෙන්න මේ ළමා සුරකම් මධ්‍යස්ථානයට මම කැමති යන්න කියලා හිතනවා නම් කිසිම දැනුම් දීමකින් තොරව එම ආයතනයට යන්න කියලා. මොකද පෙර සූදානමක් නැති නිසා දෙමෝපිය එතනට ගිහාට පස්සේ ආයතනයේ පරිපාලන රටාව, එහෙමත් නැත්නම් සුරක්ෂිතභාවය, පිරිසිදු ගම ගැන දෙමෝපියන්ගෙන් නිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. තමුන් කලින් දැනුම් දීමකින් ගිහාම තමුන්ට එතනට ගිහාම දකින්න වෙන්නේ මවාපෑමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මම පුද්ගලික විශ්වාස කරනවා දැනුම් දීමකින් තොරව යන එක වඩා වැදගත් කියලා. ඒ වගේම දෙමව්පියන් තැනක් තෝරගන්නකොට, ළමා සිරිත මධ්‍යස්ථානයක් තෝරගන්නකොට දෙමව්පියන් සේවය කරන ස්ථානයට, එහෙමත් නැත්නම් තමුන් පදිංචි ස්ථානයට ආසන්න තැනක් වීම ඉතා වැදගත්. මොකද මෙහිදී හදිස්සි අවස්ථාවකදී පහසුවෙන් ඔබේ දරුවාට යාමට අවස්ථාව තියෙනවා මේ තමුන්ට ළඟ තැනක් තෝරගත්තහම. ඒ වගේම තවත් ප්‍රධානම දෙයක් තමයි ළමා සිරිතේ මධ්‍යස්ථානයක ප්‍රමාණවත් ලෙස දරුවන් රැකබලා ගැනීමට කාර්ය මණ්ඩලයේ සිටිනවාද කියන එක. සාමාන්‍යයෙන් දැන් ඔස්ට්‍රේලියාවේ පවතින නීති අනුව එක පුද්ගලයෙක්ට අවුරුදු 3ට අඩු දරුවන් 4 දෙනෙකුත්, අවුරුදු 5ට අඩු දරුවන් බලා ගැනීමට එක පුද්ගලයෙක්ට ළමුන් 11 දෙනෙකුත් බලා ගන්න නීතිය තියෙනවා. ඉතින් ඒකට අවධානය යොමු කරන්න ඕනේ ළමුන්ගේ ළමයාගේ වයසත් එක්ක ඒ අදාළ පන්ති කාමරය තුර ගුරුවරුන් කී දෙනෙක් ඉන්නවද කියන එක. ඒ වගේම ඔවුන්ට තියෙන ක්වොලිෆිකේෂන්, තමුන්ගේ තියෙන හැම කෙනාටම තියෙන අධ්‍යාපන සුදුසුකම මොනවද කියලා බලන එක. ඉතින් අදුම තරමේ ඔස්ට්‍රේලියාව තුළ පවතින නීති අනුව සර්ටිෆිකට් 3 කියන එකවත් ළමයින් බලා ගැනීම සඳහා ඒ තියෙන සර්ටිෆිකට් 3 කියන එකවත් තියෙන්න ඕනේ. ඉතින් ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. තව දෙයක් තමයි ළමුන්ට හැමතිස්සෙම ළමුන් ඉන්නේ ගුරුවරයෙකුගේ අධීක්ෂණය යටතේද කියන එක. දැන් තමුන් ඇතුළු වුණාට පස්සේ මධ්‍යස්ථානයේ තේරෙනවා ළමයින් මෙච්චරක් ඉන්නවා, ගුරුවරු කී දෙනා දින්න, එතකොට මේ ළමයින්ට මේ ප්‍රමාණයක්ද කියන එක. ඒ වගේම ළමුන්ට තනි තනියෙන් වශයෙන්ත්, එහෙමත් නැත්නම් කණ්ඩායම් වශයෙන්ත් සෙල්ලම් කිරීමේ පහසුකම් තියෙනවද මේ තමුන් තෝරගන්න ස්ථානය කියන එක. අනිත් පැත්තෙන් තව ප්‍රධානම දෙයක් තමයි තමුන් මේක තමයි මට ළඟම තැන, ඒ නිසා මම මේකට දැන් ගියා, මේ තැන මට සුදුසුයි කියලා හදිසි තීරණයක් ගන්න නැතුව අඩුම තරමේ ළමා සිරිකුම් මධ්‍යස්ථාන තුනක්වත් බලලා තීරණය කරන්න ඕනේ මේකෙන් සුදුසුම මොකද්ද මගේ දරුවට කියන එක. තව දෙයක් තමයි මදුර මේ රටේදී ළමා සිරිකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රධානම කරුණක් තමයි තමන්ට ඒක පරිපාලනය කරන ප්‍රධානියට ලයිසන් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒක තම ළමා සිරිකුම් මධ්‍යස්ථානයට ඇතුළු වෙන හැම ඇතුළු වෙච්ච ගමන්ම පේන තැනක තියෙන්න ඕනේ. ඒක වැලීඩ් එකක්ද, මේ දැනට පවතින එකක්ද දස්තනෝ කියලා සොයා බලන්න ඕනේ. ඒක ප්‍රධානම දෙයක්. හුඟක් වෙලාවට එහෙම අදාළ නැති තැනක් තියෙනවා, ලයිසන් එක එක්ස්පයර් වෙච්ච තැන්, එහෙමත් නැත්නම් ලයිසන් එක කැන්සල් කරපු තැන් තියෙනවා. ඉතින් ඒ නිසා තමුන් තෝරගන්නකොට ළමයාට සුදුසුම තැනද කියලා හොඳින් හොයලා බලන්න ඕනේ.
අපි කතා බහ කරමින් සිටින්නේ ඔස්ට්‍රේලියාව තුළ තමන්ගේ දරුවාව ළමා සුරකුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමේදී සහ යොමු කිරීමෙන් අනතුරුව සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියන කාරණා පිළිබඳව මෙල්බන් ඩුවර ළමා සුරකුම් කළමනාකරණයක් සහ සම්බන්ධීකාරකවරියක් විදිහට කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මියත් සමග. මෙනාෂා, අපි පොඩ්ඩක් ඊළඟට අවධානය යොමු කරමු තවත් සුවිශේෂී කාරණා කිහිපයකට. ඒ තමයි දැන් මේ දරුවෙකු හට ළමා සුරකුම් සේවාව ලබා දීමේදී ළමා සුරකුම් මධ්‍යස්ථානයේ වගකීම සහ කාර්යභාරය පොඩ්ඩක් පැහැදිලි කරොත්.
අපේ වගකීම තමයි මදුර මේ සමාජයේ යහපත් ඉතාම වටිනා පුද්ගලයෙක් වීමට අවශ්‍ය අඩිතාලම දරුවෙකුට ලබා දීම. ඉතින් දරුවන්ට දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ රැකවරණය ලබා දී ඔවුන්ට අවශ්‍ය හිමනක් නැත්නම් පරිලන ආකාරයට නිසි පරිසරයේ සකසා දීම. මම මෙතන සරිලන කියලා කිව්වේ මේ අපි බහුතරයක් වශයෙන් මේ රටේ ගත්තොත් විවිධාකාර රටවල් වලින් ඉන්න ළමයි ඉන්නවා. එතකොට ඒ ළමයින්ට අවශ්‍ය පරිසරය එකිනෙකාට වෙනස්. ලංකාවේ අපිට අවශ්‍ය පරිසරය වෙනස්. එතකොට වෙනස් රටක ඉන්න දරුවෙක්ට තියෙන අවශ්‍යතාවය ඒක තවත් විදිහකට වෙනස්. ඒ නිසා අපේ වගකීම තමයි ඒ දරුවන්ට ඒ පවුල් පසුබිම හා සමානම පරිසරයක් ගොඩනගලා දීලා දරුවට ඉදිරියට අවශ්‍ය කරන හැම දෙයක්ම ලබා දීම.
මෙනාෂට සාමාන්‍යයෙන් මේ ළමා සුරකම් ක්ෂේත්‍රය වසර 10කට වඩා අත්දැකීම් තියෙනවා. දැන් මෙනාෂ, ඔබේ අත්දැකීම අනුව මේ කාර්යයේදී දෙමාපියන්ගේ වගකීම සහ දෙමාපියන් විසින් දැනගත යුතු දේ පිළිබඳව පොඩි විස්තරයක් කළොත්.
ඔව්, දෙමාපියන් නම් වගකීම් ගොඩාක් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. දෙමාපියන්ගේ වගකීම තමයි හුඟක් අම්මලට. ලංකාවේ අම්මලට තියෙන ප්‍රශ්නයක් තමයි ළමයාව ළමාතිරකු මධ්‍යස්ථානකට දැම්මහම මගේ ළමයාව හොඳින් බලා ගනීද, වැටෙයිද, කයිද, එහෙමත් නැත්නම් ළමයා කවුරු හරි එක රණ්ඩු කරයිද, ওই වගේ දේවල්. ඉතින් ඒකෙදි උඟාක් වැදගත් දෙමව්පියෝ ළමාතිරකු මධ්‍යස්ථානයේ ගුරුවරුත් සමග හොඳ විශ්වාසයක් ඇති කරගන්න එක. ඉතින් ඒ විශ්වාසය මත තමයි දරුවට ළමාතිරකු මධ්‍යස්ථානයෙන් ලැබෙන දේ ලැබෙන්නේ, ඒ වගේම දෙමව්පියන් සැටිස් වෙන්නේ. ඉතින් ඒ දේ ඇති කරගන්න ඕනේ අනිවාර්යෙන්ම ළමාතිරකු මධ්‍යස්ථානයට ඇතුළත් වෙච්ච ගමන්ම. ළමයාගේ වයස අනුව තමුව තෝරා ගන්නා පන්ති කාමරයට අදාළ නායකයෙක් ඉන්නවා, අපි කියනවා රූම් ලීඩර් කෙනෙක්. ඉතින් මේ රූම් ලීඩර් තමයි හුඟක් වෙලාවට දරුවන්ගේ හැම දෙයක්ම හොයලා බලලා දැනුවත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා දවසේ කොයි මොහොතක හෝ තමුන්ට පහසු වෙලාවට එක්කෝ දුරකථන ඇමතුමක් දීලා, එහෙම නැත්නම් උදේට දරුවාව ළමාතිරකු මධ්‍යස්ථානයට ගෙනත් ඇල්ලන වෙලාවේදී හෝ දවසේ අවසානයේදී දරුවා ගැන ඔබට යමක් කියන්න තියනවා නම් දෙමව්පිය විදිහට, එහෙමත් නැත්නම් ගුරුවරයාගේ යමක් දැන ගැනීමට තියනවා නම් හොඳින් කතා බහ කරලා ඒ විශ්වාසය එතන ඇති කරගන්න කියන එක මුලින්ම කියන්න ඕනේ. මම ඒක දෙමව්පියන්ගේ ඉතාමත් ලොකු වගකීමක්. ඉතින් ඊට අමතරව දෙමව්පියන් තව දැනගන්න දෙයක් තමයි තමුන්ගේ දරුවා අසනීපන, එහෙමත් නැත්නම් තමුන්ගේ දරුවාට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු නම්, දරුවාට විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම්, දරුවා සාමාන්‍ය දරුවෙක් හා නෙමෙයි නම් මොනයම් හෝ ආකාරයකින්, ඒ හැම දෙයක්ම තමුන් හරි විවෘතව තමුන්ගේ දරුවා බලාගන්න ගුරුවරයා සමග කතා බහ කරන්න ඕනේ. ඒ වගේම තවත් දෙයක් තමයි අම්මලාට තියෙන ප්‍රශ්නයක්, බබා මොනවද දවස් කිහිපෙම කරේ, සෙල්ලම් කරා කියන එක, සෙල්ලම් කරපුවායි කියන එක විතරද කියලා. ඉතින් මම දකින දෙයක් තමයි දෙමව්පියන්ගේ කාර්යබහුලත්වය නිසා ළමයිව උදේම ගෙනල්ලා ළමාතිරකු මධ්‍යස්ථානයට දානවා. හවස ළමාතිරකු මධ්‍යස්ථානයේ වහන්න ඔන්න මෙන්න කියලා ඇවිල්ලා පික් කරගන්නවා. ඉතින් සමහරවිට උදේට අම්මගෙන දැල්ලනවා, හවසට තාත්තා ගෙනියනවා. එතකොට දරුවා ගැන යමක් දැනගන්න දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් වෙලාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක ගොඩාක් වැරදි. මොකද ළමයි ළමාතිරකු මධ්‍යස්ථානයකදී ඉගෙන ගන්නවා කියන්නේ පාසලකට ගිහිල්ලා ඉගෙන ගන්නවා වගේ දෙයක් නෙමෙයි. ඒක ගොඩාක් වෙනස්. ඉතින් අම්මල හැමතිස්සෙම ළමයි අවුරුදු 4 මාර 5ට කිට්ටු වෙනකොට ටක් ගාලා අහනවා, බබා තාම අකුරු ලියන්නේ, කියවන්නේ, ඇයි එන්නේ සතියේ දවස් 4-5ක් මෙතන තේනවා, ඇයි බබා මෙහෙම දේවල් කරන්නේ නැත්තේ කියන එක. ඉතින් ඒක දෙමව්පියෝ එකක් දැනගන්න ඕනේ විශේෂයෙන්ම මදුර. මොකද දෙමව්පියෝ ඉගෙනගෙන තියෙන්නේ ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයට අනුව. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ලංකාවේ ඉගෙන ගන්න අවුරුදු 2-3 තුනෙන් වෙනකොට අපි පෙර පාසල් යනවා. ඒකට අපි පාසල් යන කාලේ වෙනකොට අපි අකුරු ලියන්න, කියවන්න, ඒ හැම දෙයක්ම දන්නවා. නමුත් මේ රටේ නීති ඊට වඩා ගොඩාක් වෙනස්. ළමයි ළමාතිරකු මධ්‍යස්ථානයේදී අකුරු ලියන්න ඉගෙන ගන්නේ නැහැ. ළමයින්ට උපරිම නිදහස දීලා තියෙනවා සෙල්ලම් කරලා තමුන් දෙයක් ඉගෙන ගන්න. මෙහි නීති අනුව කියන්නේ learning through the play. අපි ළමයින්ට බල කරලා කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ළමයි ඔබේ සෙල්ලම් කර කර ඉන්නවා කියන එක. ළමයින්ට ඉගෙන ගන්න යුතු දෙයක් තමයි අපි දෙන්නේ සෙල්ලම් කරලා. නමුත් ඒගොල්ලෝ ඒක එක්ස්ප්ලෝර් කරලා තනියම ඉගෙන ගන්න. ඉතින් දවසේ අන්තිමේදී ළමයා සෙල්ලම් කරේ බෝලික්කත් එක්ක කියන එක විතරක් අම්මලා දකින්නේ. මොකද ඒගොල්ලන්ට ඒ අධ්‍යාපනය ඒ විදිහට ලැබුණ නැති නිසා. ඉතින් ඒක නිසා හුඟක් වැදගත් දෙමව්පියෝ ඒ ගුරුවරුත් එක්ක කතා බහ කරලා මේකෙන් මොකද්ද හරියට ළමයා බෝලික්කත් එක්ක විතරක් සෙල්ලම් කළා මොකද්ද ඉගෙන ගත්තේ කියන එක දැනගෙන ඒ දේවල් ගෙදරදිත් අම්මලගේ අපි දෙමව්පියෝ විදිහට අපි දකින දෙයක් තමයි හැමතිස්සම අපි ගෙදරදී ළමයාට උපරිමයෙන් දෙන්න පුළුවන් දේ දෙනවානේ. පුළුවන් නම් කවලා උදේට යනකොට සපත් දෙකක් දාලා පෑයට දත් ටිකක් මද්දලා ඔය වගේ දේවල් අපි ඔක්කොම ළමයට කරලා දෙනවා. නමුත් අපි චයිල්ඩ් කෙයා එකේදී ළමයාට ඒ දේවල් තනියම කරන විදිහට තමයි උගන්වන්නේ. ඉතින් ඒක නිසා ළමයා ළමාසිරිකු මධ්‍යස්ථානයේදී කරේ මොකද්ද, ඒ දේවල් ගෙදරදිත් ඒ විදිහටම අනුගමනය කිරීම ගොඩාක් වැදගත්. ඉතින් දෙමව්පියන්ගෙන් කරන ඉල්ලීම තමයි, ඒ කියන්නේ දෙමව්පියෝ දැනගත යුතු දෙයක් තමයි අර වගේ පාසලේදී ළමාසිරිකු මධ්‍යස්ථානයේදී කරන දේ හොඳින් ගුරුවරුත් සමඟ කතා බහ කරලා ඒකෙන් ඒකෙන් අදාළ දේ අරගෙන දරුවත් එක්ක ඒ දේවල් අනුගමනය කරන.
ඔව්, මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් අපි කැමති දැනගන්න මෙනාෂා, දැන් ළමාසුරකු මධ්‍යස්ථානයකින් දරුවෙකු හට ලැබෙන දේවල් මොනවද කියලා?
දරුවට හැම දෙයක්ම ලැබෙන වැස්සම කිව්වොත්, ඒක මම සමරයිස් කරලා කිව්වොත් දරුවෙකුගේ ජීවිතේ උපතේ ඉඳන් අවුරුදු පහ දක්වා කාලය මතර අපි අඳුරන්නේ ජීවිතේ ෆවුන්ඩේෂන් එක කියලා. ඉතින් අපි කතාවට කියන්නේ ගෙයක් හදනකොට උනත් ෆවුන්ඩේෂන් එක හරියට හැදුනේ නැත්නම් ඒකේ කල්පනාත්මක් නැහැ කියලා. ඒ වගේ දරුවගේ මේ කාලයේදී ජීවිතේ ඔහුගේ අයගේ ශාරීරික වර්ධනය, මානසික වර්ධනය, සෞඛ්‍ය, ඒ වගේම දරුවට යහපත් ගතිගුණ, හොඳ පුරුදු, කායික මානසික වර්ධනය, ඒ වගේම දරුවාගේ අනාගත ඉලක්ක කරා යෑමට අවශ්‍ය පසුබිම, ඒ වගේම දරුවාට තමුන්ගේ පවුලේ සහ ජීවත් වෙන පරිසරයට ජීවිතේ හැඩගස්වන්න අවශ්‍ය අධිකාලම දෙන එක තමයි දරුවෙකුට ළමාසිරිකු මධ්‍යස්ථානයකින් ලැබෙන්නේ.
අපි අද SBS සිංහල වැඩසටහනින් කතා බහ කරමින් සිටියේ ඔස්ට්‍රේලියාව තුළ දරුවෙකු ළමාසිරිකු මධ්‍යස්ථානයකට යොමු කිරීමේදී සහ යොමු කිරීමෙන් අනතුරුව දෙමාපිය පාර්ශ්වයේ වගකීම සහ සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව මෙල්බන් නුවර ළමාසිරිකු කළමනාකරණයක් සහ සම්බන්ධීකාරකවරියක් විදිහට කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මියත් සමග අපිව දැනුවත් කරාට, අපගේ ආසන්නන් දැනුවත් කරාට ඔබට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක්.